You're with SBS Radio. SBS Radio.
మంత్రివరుని మంత్రివరుని కళాసభ మంత్రివరుని మిత్రవరుని దాక మమ అటువంటి తమే వెంట కట్టుకు పాల్గొంట
සුපුරුදු ලෙසින් අපි එහෙමනම් සූදානම් සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමර්ශනය ආරම්භ කරන්නට. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති අස්ථාවර දේශපාලන තත්ත්වයට යම් කිසි වූ විරාමයක් ලැබුණ වගක් අපිට පෙනිලා ගියා. මේ ගෙවිලා ගිය සතියේදී අගමැති ආරවුලත් නිමාවට පත් වුණා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දවසේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවේ 25 වැනි අග්‍රාමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ පැවති අර්බුදකාරී වාතාවරණයට යම් කිසි වූ නිමාවක් ලැබෙනවා. නමුත් තවදුරටත් ඉදිරියටත් යම් යම් කරුණු කාරණා දේශපාලනික වශයෙන් සිද්ධ වීමට නියමිතයි. අපි මේ වෙනකන් මේ සතිය පුරා ගෙවිලා ගිය විශේෂිත සිදුවීම් පිළිබඳ විමර්ශනය ආරම්භ කරමු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අයිබෝන් මනෝජ්.
අයිබෝන් බින්දුක්ෂි.
විශේෂිතම කාරණාව වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් දුරේ දිවුරුම් වීම. ඒ සම්බන්ධව වන සිදුවීමෙන් මං කතාව අද දවසේදී පටන් ගන්න කැමතියි මනෝජ්.
ඔව් දිලුක්ෂි, ඊයේ දහවල් 11:16 දේ දුණු සුබ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට 5 වන වතාවටත් දිවුරුම් වීම සිද්ධ වුණා. ඒ සිද්ධ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහජනපාල සිරිසේන මහත්තයා පෞද්ගලික දිනවල ප්‍රකාශ කරපු ආකාරයට කාර්යාලයේ 225 දෙනාම අත්සන් කරගෙන ආවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අග්‍රාමාත්‍ය තනතුර නොදෙනවා කියපු අවස්ථාවකදී ඊයේ දහවල් තුබනකටට ජනාධිපතිතුමා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දිවුරුම් වීම සිදු වුණා. ඒ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කීප දෙනෙක් එක්කාසු වෙලා හිටියා. ඒ අනුව පහුගිය කාලේ ජනාධිපතිවරයා පමණක් හිටපු අග්‍රාමාත්‍යවරේ ඇමති මණ්ඩලයක් අමාත්‍ය මණ්ඩලයක් නැතුව ගමන් කරපු රටට යම් ආකාරයෙන් දේශපාලන විසඳුමක් ලැබෙන සේයාවක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමත් ඒ තනතුර ඔහුට බාර දීම සිද්ධ වුණා. ඒක තමයි ඊයේ සිදු වෙච්ච වැදගත්ම කාරණේ විලක්ෂි.
ඔව්, නව අගමැති තනතුරේ නැවත වතාවක් දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ආර්ලියගහ මන්දිරයට ගිහිල්ලා තමන්ගේ පාක්ෂිකයන් ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේදීම මේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවෙත් විශේෂ ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශයෙන් කොටසක් එහි වැදගත්යයි සැලකෙන කොටසක් මං ඉදිරිපත් කරන්න සූදානම්. මේ නව අගමැතිවරයාගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස පැවති වාතාවරණය පිළිබඳව.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු වසර 4 මාරක් යනතුරු විසුරා හැරීමට කිසිදු බලයක් කිසිවෙකුටත් නැත. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයෙන් සම්මත වූ යෝජනාවක් මගින් පමණයි. මේ ව්‍යවස්ථා ප්‍රතිපදාන උල්ලංඝනය කිරීමේ වරද මැතිවරණයකට මුවා වී නිවැරදි කරන්නට බැහැ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී සඳහන් වෙනවා. වග උත්තරකාර පාර්ශ්වයන් පෙන්වා දුන්නේ පෙත්සංකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් මහා මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය උදාවන බැවින් ජනතාවගේ ස්වර ජන ඡන්දය අයිතිය ආරක්ෂා වන බවයි. නමුත් විවස්ථාවේ වගන්තිවලට පටහැනිව මැතිවරණයක් පැවැත්වීමට අවකාශ ලබා දීමෙන් ස්වර ජන ඡන්ද අයිතිය ආරක්ෂා නොවේ. එවැනි මහා මැතිවරණයක් නීති විරෝධී වන අතර එහි ප්‍රතිඵලයද ප්‍රශ්න කෙරවීමට ලක්විය හැක. පසුගිය වසර 3 මාරයක් කාලය තුළ අපි බොහෝ දේ කරා. ඒත් කරන්න බැරිුණු දේත් තියෙනවා. අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා. මේ වන විටත් අප විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුම සාධාරණයෙන් ඉටුවෙන දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා අපි දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනවා. අනාගතයේ අපේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීමේ පුළුල් සන්ධානයක් පිහිටවීමයි.
ඔව් දැන් ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම කියලා හිටියේ 225 දෙනාම අත්සන් කළත් නැවත වතාවක් අගමැති තනතුර රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන වගට. හැබැයි කිසියම් වුණු හේතුවක් නිසා ජනාධිපතිවරයාට මේ තීරණය ගන්නට සිද්ධ වෙනවා. ඒ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද? මොන වගේ කාරණාද හේතුපාදක වුණේ ජනාධිපතිවරයාට නැවත වතාවක් මේ තනතුර තමන්ගේ බලවත් විරෝධය මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්න?
එතුමා ඊයේ දවසේ අග්‍රාමාත්‍යමා දිවුරුම් දීමේ නමතුරු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු සම්පදායට ගරු කරන නායකයෙක් විදිහට තමන් ඒ තීරණයට ගැඹුණා කියන කාරණය. පෞද්ගලිකව තමන් පාර්ලිමේන්තුවේ 225 දෙනා මත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යබුරේ ලබා දෙන්නේ නැහැ කියලා තමන් සිදු කළ ප්‍රකාශය තමන්ගේ පෞද්ගලික දේශපාලන මතය. ඒ මතේ තවමත් එතුමා ඉන්නවා කියලා සඳහන් කළේ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගනු කරන නායකයෙක් විදිහට මේ තනතුරු දෙනවා කියලා තමයි එතුමා සඳහන් කළේ. එතුමත් සමග පාර්ලිමේන්තුවේ වැඩ කරද්දී මතුවෙච්චි දුර්වලතා, සංස්කෘතික නොගැලපීම් මෙවැනි කාරණා මත විශේෂයෙන්ම එතුමම මීට පෙර දවසක සඳහන් කළා වගේ ශ්‍රී ලංකාව ලෝක සිතියමින් නැති වෙලා යන තත්ත්වයක්, ඒ කියන්නේ ලෝකයේ හැමෝම ශ්‍රී ලංකාවට එතරම් අවධානයකට මුහුණ දෙන්න තත්ත්වයක් පහුගිය ආණ්ඩුවත් එක්ක ගත කරපු කාල සීමාවේ අවුරුදු 9 විතර කාල සීමාවේදී සිද්ධ වුණා කියන චෝදනාව එතුමා ඉදිරිපත් කළා. ඉතින් කොහොම වුණත් ඒ චෝදනාවෙන් ඉඳගෙන එතුමා කියපු විදිහට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තමන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ තනතුර ලබා දුන්නා කියන කාරණය තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ.
ඔව්, රනිල් වික්‍රමසිංහ මහතා මේ බහුතර බලය පාර්ලිමේන්තුව තුළදී තමන්ට තියෙනවයි කියන කාරණයත් පෙන්වීමට පසුගිය දවස්වල උත්සාහයක් අරගෙන තිබුණා. අපි දැක්කා ඒ සඳහා වන ලේඛනත් සැකසෙමින් තිබුණා. ඒ සඳහා ගොනු වෙලා තිබුණු වටපිටාව කොයි වගේද වෙලා තිබුණේ?
ඔව්, රනිල් වික්‍රමසිංහ මහත්මයාට අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරන්න පාර්ලිමේන්තු උපරිම විශ්වාසය තියෙනවා කියලා ඉදිරිපත් වුණු යෝජනාව පසුගිය 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්ත කතානායකවරයාගේ පිළිබඳව ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. දැන් පහුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ වටා ගුණවුණු කණ්ඩායම කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත්ත ක්‍රියාමාර්ගයට එරෙහි වනවා මිසක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයාට පත් කරනවාද කියන එක ගැන නිශ්චිත ප්‍රකාශයක් බහුතරයක් කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් සඳහන් කළා රනිල් වික්‍රමසිංහ මහත්මයාට වඩා සංජිත් ප්‍රේමදාස මහත්මයා හිටියොත් හොඳයි කියලා. මෙවැනි වගේ තත්වයක ජනාධිපතිතුමාට පිළිගන්න පුළුවන් 113ට එහාගේ බහුතරයක් තියෙන කෙනාමනේ ඔහු තෝරාපත් කරගන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් කිව්වත් ඔහුට බහුතරය තියෙනවා කියලා ඒ බව පෙන්වලා තිබුණේ නැහැ. ඒ පෙන්වීම සිද්ධ කරන්න තමයි මේ 117 දෙනා රනිල් වික්‍රමසිංහ මහතාට කැමතියි කියන යෝජනා පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගත්තේ. ඉතින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්, ඒ වගේම එක්සත් ජනතා නිදහස් සංධානයේ එක්සත් ජාතික පක්ෂයේ කුණු ඒකේ ෆෞසි පීසේන ගමගේ මනුෂ්‍ය නායකකාර කියන මන්ත්‍රීවරු මේ සියලු දෙනායකත් එකතු වෙලා, ඒත් එක්කම වඩිවේල් සුරේෂ් සහ වසල් සේනානායක කියන මන්ත්‍රීවරු එකතු වෙලා මේ හැමෝමත් එක්ක 117 දෙනෙක් එතුමාට පක්ෂයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට පක්ෂව පාර්ලිමේන්තු යෝජනාව සම්මත කරගත්තා. ඒ අනුව ඔහු බහුතරය පෙන්වුවා පාර්ලිමේන්තුවේ. ඒ බව කතානායකවරයාට දැනුම් දුන්නා. කතානායකවරයා පිළි අරගෙන ජනාධිපතිවරයාටත් දැන්වුවා ඔහුට බහුතරය තියෙනවා කියන කාරණය.
2015 ජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි අමාත්‍ය මණ්ඩලයේ තෝරන අවස්ථාව ඉඳලම අපේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිඥාවන් කඩ වුණා. එදා මෙදා කාලය තුල යහපත් තත්ත්වයන් ගත්තාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම. 19 වෙනි සංශෝධනයේ මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම තුල ඇතිවෙච්ච ප්‍රගතිය විතරයි, අනිත් පැත්ත මම අද දකින්නේ විශාල දේශපාලන ආරවුලක් විදිහටයි. අධිකරණයට පත්කිරීම කිරීමේදී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ව්‍යවස්ථා සභාවට අරපුවාම ඒවා ප්‍රතික්ෂේප වුණා. දූෂණය සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතා ආණ්ඩුවක් පත් කරපුවාම 2015 ජනවාරි 8 තමන්ගේ ඡන්දයෙන් මාස 3ක් යන්න කලින් ඇතිවෙච්ච මහා බැංකු මහා මංකොල්ලය අපි දූෂණයට විරුද්ධ ගෙන ගිය සටන සම්පූර්ණයෙන්ම දූෂිත කළා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා මහා බැංකු අධිපති ධුරයට. අර්ජුන මහේන්ද්‍ර මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් හරියට රජයේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වාට අවශ්‍ය නිලධාරීන්ට ශක්තිය ලැබුණේ නැහැ. මම අගමැතිතුමාට කොච්චර කළගුණ සලකුවාද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන ක්‍රියාත්මක කළා. රාජ්‍ය නායකින් එක්ක ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම් වලදී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. සිංගප්පූරු FTA එක පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. මගේ අදහස එය රජයේ මැදිහත් වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එකයි. අද ජාත්‍යන්තරයේ කියන විදිහට LTTE එකේ ප්‍රබලයෝ මේ රට ගෙනල්ලා දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. ජාත්‍යන්තරෙන් එහෙම දෙයක් කතා කරන්නේත් නැහැ. අපේ රට ඇතුලෙන් කතා කරන්නේත් නැහැ. එතකොට හමුදාවයට දඬුවම් දෙනව නම් අරගොල්ලන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙකොල්ලගේම දඬුවම් අයින් කරගෙන එකඟතාවයකට එන්න ඕනේ. මාව ඝාතන කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව මේ දිනවල මගේ බාරේ පොලිසිය තිබුණ නිසා ඒ පරීක්ෂණවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ පෞගිය නඩු දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් වන්නේ. ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණයේ පවතින විභාගයකට කොතෙක් දුරට නොසලකා තියෙනවද කියන ප්‍රශ්නේ. මේ දේවල් එක්ක මේ ගමන යෑම පිළිබඳව මම දකින්නේ මොකද්ද සාතිකය කියලා. ඒ නිසා ගැටුම් හදාගන්න මට උවමනාවක් නැහැ. මේ ගැටුම් හැදෙන්න රට වැටෙනවා. ඉතින් ඒක නිසා මම ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225ම තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා. ඒක මගේ දේශපාලන මතය. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නැහැ. ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදියට පත් කරන්නේ. අධිකරණයටත් බෑ මම දන්න විදියට කොහෙවත් තැනක අහවල් පුජ්‍යලයා අගමැති විදියට පත් කරන්න කියලා අනුකූල වත්තාවේ නීතිය කොහෙවත් නැහැ. ඒක බොහොම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. නමුත් මම පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම තීන්දුව කළා අගමැතිකම දිය යුතුයි කියලා.
හොඳයි, දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දියුරුම් දීමෙන් අනතුරුව සියලුම එක්සත් ජාතික පෙරමුණු මැති ඇමතිවරුන් තමන්ගේ ඉස්සරහින් තියාගෙන තමයි ජනාධිපතිවරයා ඔය අදහස් මූනටම ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එතන අගමැතිවරයා විදිහට දියුරුම් දුන්න රනිල් වික්‍රමසිංහ මහතාත් හිටියා. ජනාධිපතිවරයාගේ මේ දීර්ඝ කරුණ දැක්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා බොහොම සංවේදී කතාවක් කළා. එයට පිළිතුරු කතාවක් විදිහට ඒ අවස්ථාවේදී
අධිකර ජනාධිපතිමාට අපි සියලු දෙනාම අපේ ස්තුතිය පළ කර සිටිනවා. කරුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරන්නට කටයුතු කිරීම අර්බුද ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තත්ත්වයන් තිබෙනවා නම් තනි තීන්දු ගන්නේ නැතුව සාකච්ඡා කරලා සම්මුතියෙන් සංහිඳියාවෙන් අපි මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපි පරිණත දේශපාලකින් හැටියට අපි කටයුතු කළ යුතුයි. අධිකර ජනාධිපතිතුමා අද මේ අවස්ථාවේ ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා මම විශ්වාස කරන හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා පියේ සියල්ලක්ම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්නට ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ. ඒව කරන්නට බලාපොරොත්තු වුත් නැහැ. ඒ වගේම මම ඔබතුමාට කියන්නට කැමති විවිධ ආවේගශීලී අවස්ථාන්වල අර දේශපාලන උණුසුමත් එක්ක අපෙන් විවිධ උණුසුම් වචන පිට වුණා. කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත් ඔබතුමාගේ දරු පවුලේ සමාජිකාවන්ට හානි කරන්නටත් අපේ පාර්ශවයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපති නිසා. ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා.
නව අගමැති විදිහට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වතාවක් දියුරුම් දීමේ සිදුවීම විශේෂිත සිදුවීමක් බවට පත් වුණා මේ ගෙවිලගේ සති. ඊට අමතරව තවත් විශේෂිත සිදුවීමක් බවට පත් වුණා නව අගමැති විදිහට දියුරුම් දීලා හිටිය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ තනතුරෙන් ඉල්ලාසුවීමත් සිද්ධ කළා. එයත් විශේෂිත අවස්ථාවක් බවට පත් වුණා මේ ගෙවිලගේ සතියේ දේශපාලනික කාරණා අතර. ඒ සම්බන්ධව ගොනු වෙලා තිබුණු වටපිටාව පිළිබඳවත් ඒ සම්බන්ධව තිබුණු වාතාවරණය පිළිබඳවත් අපි කැමති සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, අධිකරණ තීන්දුව ලැබීමත් එක්ක විශේෂයෙන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසඳා හැරීමට ගත්ත තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා අගවිනිසුරුතුමා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු වඩිල්ල තීරණය කිරීමත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය තියෙනවා කියලා 117 දෙනෙක් අත්සන් කළ ප්‍රකාශ කිරීමත් එක්ක යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ තවදුරටත් බහුතරයක් නැතුව මේ දුර දරමින් තබා ගැනීම සුදුසුද කියන කාරණය සාකච්ඡා වුණු ආකාරයක් අපි දැක්කා. ඒ අනුව පහුගිය 15 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණයක් ගත්තා ඉල්ලාස්වීමේ ලිපිය ලියලා ජනාධිපතිතුමාට බාර දෙන්න. ඒ අනුව එදා දවසේ 15 වෙනිදා උදෑසන 10:30 විතර මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලාස්වීමේ ලිපියට අත්සන් තියලා ඒක ජනාධිපතිතුමාට බාර දුන්නා. අපි දැක්කේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කරලා ඉන්නෝ උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කරලා අනුශාසනා කරලා ඉල්ලාස්වීමෙන් පස්සේ එතුමන්ට ආශිර්වාද කරා. ඊට පස්සේ තමයි එතුමා ඉල්ලාස්වුනේ ඇයිද කියන කාරණය විශේෂ ප්‍රකාශයක් කරා සිද්ධ කරේ. එහිදී ඔහු කිව්වේ තමන් අග්‍රාමාත්‍ය ධුරේ බාරගත්තේ උපරිම විදිහට මාස දෙකක් වගේ කෙටි කාලයකට. ඊට පස්සේ මහමැතිවරණයක් තියන්න තමයි තමන් උත්සාහ කළේ. කොමුණත් ඉක්මන් මහමැතිවරණයක් නැතිවීම නිසා රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුද ඉදිරියේ තව තවත් උග්‍ර වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා මේදී සඳහන් කළා. ඒ වගේම මහමැතිවරණය වගේම ජනාධිපතිවරණයත් නියමිත කාලයේදී පවත්වන්න තියෙන ඉඩකඩ සීමා සහිතයි කියලා එතුමා සඳහන් කළා. කොමුණත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙව්වත් ඉන්න අනතුරුව ඒ පාලනය තියෙන එක්සත් ජාතික පක්ෂයේ සතුව නෙමෙයි දෙමළ ජාතික සන්ධානයේ සතුවයි ඒ පාලනය තියෙන්නේ කියලත් මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. එවැනි විවිධ කාරණා ඔස්සේ එතුමා විශේෂ ප්‍රකාශයකුත් සිද්ධ කළා ඉල්ලාස්වීමෙන් පස්සේ.
අම්මාසර දන්නවා අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නේ දිගින් දිගටම මැතිවරණ මගහරින නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂ එකමුතුවක් එක. අද වන විට පළාත් සභා ඡන්ද අවුරුද්දයි මාස 3ක් විතර ප්‍රමාදයි. මන්ත්‍රීවරුන් 103ක් ඉන්න UNP සුළුතරය TN1 විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි. TN1 කියන විදිහට රටපාලනය කලේ නැතිනම් ඕනම මොහොතක UNP සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වෙන්න පුළුවන්. TN1 අතට තමයි රිමෝට් එක ගිහිලා තියෙන්නේ. නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 2 වෙනිදා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය 9කට කඩන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර් 9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරයෙක් පවත්වන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් කරනවා. එතකොට පළාත් සභා ඡන්දයේ කල් දාන්න තියෙන විදියටම සීමා නීවරණ ප්‍රශ්න මතු කරලා දින නියමයක් නැතුව 20යි 20 පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දාගන්න එයාලා සූදානම් වෙනවා. මම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අගමැති හැටියට දිවුරුම් දුන්නේ ජනවාරි 5 වෙනිදාට නියම කරලා තිබුණු මහා මැතිවරණයේ ඉවර වෙනකම් මාස 2ක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙන යන්න විතරයි. දැන් මහා මැතිවරණය පවත්වන්න බැරි නිසා මේ රට ආර්ථික පරිහානිය තුලින් තවත් ග්‍රීසියක් වීම වළක්වන්න අපි ගන්න හිටිය පියවර මොනවත් දැන් ක්‍රියාත්මක කරන්න බෑ. ඔක්තෝබර් 26 වෙනිදායි පස්සේ අපිට පුළුවන් වුණා ජනතාවට යම් සහනයක් ලබලා දෙන්න. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තීය ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබේ. පසුගිය ආණ්ඩුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම් ගැන යම් පියවරක් ගන්න පුළුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දඩයමත් අපි නැවැත්තුවා. වැසී යාමට නියමිත තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේරගත්තා. ඒ වගේම ආණ්ඩු පක්ෂේම පිරිසක් විපක්ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්ෂ නායකකමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් තමන් සතු කරගෙන අවුරුදු 4කට ආසන්න කාලයක් මුළුල්ලේ ගෙන ගිය ආධිපත්‍යවාදය අවසන් කිරීමට දැන් මඟ පැහැදිලා තියෙනවා කියලා කියන්න ඕන. මහා මිත්‍රයන් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති නිසා තීන්දුව තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට ආවේග නොවීම සඳහා මම අගමැති ධූරයෙන් අද ඉවත් වෙනවා. අලුත් ආණ්ඩුවක් පිහිටවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා.
ඔව් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතාගේ ওই තීරණයට බලපාපු ප්‍රධානතම හේතුව තමයි ඔහුට මේ වෙනකොට බලයක් නැහැ අගමැතිවරයා විදිහට කටයුතු කරන්න. මොකද උසාවියෙන් ලබා දුන්නු අතුරු තහනම් නියෝගය නිසා. මම මදක් ඒ සම්බන්ධවත් කතා බහ කරන්න කැමතියි මනෝජ්. පසුගිය සතියේදී ඒ සම්බන්ධව වන විශේෂිත නඩු තීන්දුව පිළිබඳවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙන් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නොමැති බව ප්‍රකාශ කරමින් අභිහචන අධිකරණයේ නඩුවක් ගොනු කරන ලැබුවා. එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ තවත් 125 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් බාර දෙමින් එහි නඩු තීන්දුව තමයි මේ ආකාරයෙන් අභිහචන අධිකරණයේ මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒ නඩු තීන්දුවේ මුඛ්‍ය වෙලා තිබුණු කාරණා සහ විශේෂිත අවධානයට ලක් වෙලා තිබුණු කාරණා මොනවද කියලා දැනගන්න කැමතියි.
අග්‍රාමාත්‍යවරයාත් කැබිනට් මණ්ඩලයත් ඒ තනතුරවල කටයුතු කිරීම බලපාලමින් අභියාචන අධිකරණය දිනු අතුරු තහනම් නියෝගයට එරෙහිව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ පෙත්සම ගොනු කළේ. ඒ අනුව එය සලකා බැලීම සිද්ධ වුණා. කොමනත් මේ මොහොතේ මේ පෙත්සම සලකා බලන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ගේ පාර්ශවයේ ගුණිකුල අභියාචන පෙත්සම පූර්ණ මිනිස්සු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්න කියලා රාජිත් තුමසිංහ මහතාගේ නීතිඥවරුන් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දුන්නා. ඒත් එක්කම මේ පෙත්සම විභාගයට ගන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට ඊවා බණසුන්දර විනිසුරුවරිය ඇතුළත් වුණා. ඉන්න ඇය ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒකට හේතුව විදිහට සඳහන් කරලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මිතුරියක් කියලා යම් අවස්ථාවක සඳහන් කරලා තිබුණා. ඒ හින්දා යම් අවාසියක් ඒ පාර්ශවයට සිද්ධ වෙයි කියලා කොමරත් ඒ කිසිදු ඉල්ලීමකට ඉඩක් ලැබුණේ නැහැ. මේ මෝසම ඉවත දමන්න තීරණය කරා. ඊට පස්සේ මේ නඩුව කැඳවුවට පස්සේ ඔවුන් ඒකමතිකව තීරණය කළේ මේ අභියාචන අධිකරණය ලබා දුන්නු අතුරුතානම් නියෝගය අත්තිටුවන්න කියලා ගොනු කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම. එතකොට ඊවා වනසුන්දර බෝණිකාළු විහාරය සහ විජිත් මලල්ගොඩ කියන ත්‍රිපුද්ගල විනිසුරු බණ්ඩුල්ල ඒකමතික තීරණයක් විදිහට තමයි මේ තීරණය ලබා දුන්නේ. කොහොම වුණත් මේ අතුරුතහනම ඉවත් කරන්න කියලා ගොනු කරපු පෙත්සම නිෂ්ප්‍රභ කරා වගේම ඊට අදාළ නඩුව ජනවාරි 16/17/18 කියලා දිනවල විභාගයට ගන්නත් තීරණය කළා. එතකොට ඒක අභියාචන අධිකරණයේ නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වල නඩුවක් හැටියට කටයුතු කරන්නයි තීරණය වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව ජනවාරි මාසයේ විභාගයට අරගන්න එතනින් එහාට නඩු කටයුතු සිදු කරන්න තීරණය කළේ. ඉතින් මම හිතන්නේ එතනිනුත් ඒ අවස්ථාවෙත් එතුමන්ලා බලාපොරොත්තු වෙච්චි සහනය එතුමන්ලට ලැබුණේ නැහැ. ඊනාඩු තීන්දුවක් යම් හේතුවක් බවට පත්වන්නට ඇති මහින්ද රාජපක්ෂ මහත්මයා දුරින් ඉල්ලා සිටින්න.
දැන් ඔය අතරතුරේදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පැවති ආණ්ඩුව බලරහිත කරමින් නිකුත් කළ තිබුණු ඒ අතුරු තහනම් නියෝගයේ පිළිබඳව වන ඒ නඩු විමසීම් කටයුතු වල යම් කිසි වූ තීන්දුවක් පසුගිය සිකුරාදා ලැබුණා. ඉතින් ඒකට කලින් තවත් විශේෂිත කාරණාවක් බවට පත් වෙලා තිබුණා. දැන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව වන නඩු විභාගය. ඒට එරෙහිවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි වූ නඩුවක් ගොනු කරලා තිබුණා. එයත් ඒටත් අදාළ තීන්දුව ලබා දීමට නියමිත වෙලා තිබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීත්‍යානුකූලද නැද්ද කියන කාරණාව සම්බන්ධෙනුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා. එය නීත්‍යානුකූල නොවන වගට තමයි තීන්දුව ලැබිලා තිබුණේ. එහිදී විශේෂිත අවධානයට ලක් කරපු කාරණා මොනවද කිලත් මම දැනගන්න කැමතියි. මොකද විශේෂයෙන්ම මේ 19 වෙනි සංශෝධනයේ පිළිබඳව විශේෂිත මතවාදයක් ගොඩනැගෙමින් තියෙන කාලවකවානුවක නඩු තීන්දුවේ සම්බන්ධව ගත්ත තීරණ මොනවද කියලා දැන ගැනීමත් ඉතාමත්ම වැදගත් නිසා.
ඔව්, පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහමැතිවරණයක් ඇඳවලා ජනාධිපතිතුමා නොවැම්බර් මාසේ 9 වෙනිදා නිකුත් කළා 1970 කියන ගැසට් නිවේදනය. ඒක අවෝසි කරන්න කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. ඉතින් ඒ අනුව මේ සඳහා සහභාගී වුණු විනිසුරුවරුන්ගේ පූර්ණ විනිසුරු මඩුල්ලේ විනිසුරු වර්ග 7 දෙනෙක් හිටියා. ඔවුන් 7 දෙනාගම ඒකමතික තීන්දුවක් විදිහට තමයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ කාලයේ පළමු රැස්වීමේ ඉඳලා වසර 4.5ක් සම්පූර්ණ වීමෙන් පස්සේ හරි පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කරවගත් යෝජනාවක් මගින් පමණ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න අවශ්‍යයි කියන කාරණය සිසිර දාබ්‍රු මහතා තමගේ නිගමනයේ විදිහට ඉදිරිපත් කළා. ඔහු වෙනම මේ තීන්දුවට අදහස ඉදිරිපත් කළේ. මේ තීන්දුව ප්‍රකාශයට පත් කරේ අගවිනිසුරු නලින් පෙරේරා. ඔහුත් සමග විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකගත් වෙන්න ඔහු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. සිසිර ආබ්‍රු නීතිතුමා විනිසුරුතුමා විතරක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරලා ඔහු ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ ගැසට් එක අවලංගු කිරීමේ අගවිනිසුරුවරයාගේ තීන්දුවට තමනුත් එකගත් වේ පළ කරනවා කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කරා. ඒ කටයුත්ත තමයි එදින සිද්ධ වුණේ. දිලක්ෂ
තවත් විශේෂිත කාරණාවක් අද දිනය තුළ හෝ හෙට දිනය තුළදී සිද්ධ වන්නට නියමිතයි. නවාගමැතිවරයාගේ පත්වීමත් සමග නව කැබිනට් මණ්ඩලය නම් කිරීමටත් නියමිතයි. මේ සම්බන්ධවත් විශේෂිත කතා බහ තියෙනවා. යම් යම් මතවාද තියෙනවා, ආකල්ප තියෙනවා, පක්ෂවල විවිධ අදහස් යෝජනා තියෙනවා. මේ හැම එකක්ම අපි සමුච්චයක් විදිහට අරගත්තු තින් මනෝජ්, මොන වගේ කාරණාද විවිධ පැතිවලින් අපිට අහන්නට ලැබෙන්නේ?
ඔව්, ඇතැම් තනතුරු හම්බ වෙන්නේ කාටද කියන එක සාකච්ඡා වෙනවා. ඇමති මණ්ඩලයේ කොච්චරක්ද කියන කාරණේ සාකච්ඡා වෙනවා. මුස්ලිම් කොංග්‍රසය මේ ආණ්ඩුව තුළ ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසය තලිව තරග කළ එක් මන්ත්‍රී දුරයක් එක්සත් ජාතික පෙරමුණට ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔහු මේ ජාතික ආණ්ඩුවට අවුල් වෙන මන්ත්‍රීවරයෙකු ලෙස තියාගෙන ජාතික ආණ්ඩුවක් විදිහට මේ පාර්ලිමේන්තුව අරගෙන ගිහිල්ලා එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවට මේ යෝජනාව දාලා අමාත්‍ය විර සංඛ්‍යා වැඩි කරගැනීමේ උත්සාහයක් තියෙනවා කියලා විවිධ කටවලින් අර මේ කතා බහ කරන කොමුණත් ඊයේ දවසේ අපි දැක්කා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා පැහැදිලිව සඳහන් කරනවා පාර්ලිමේන්තුවේ මීළඟට තත්ත්වන කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන්ම 30 දිනකට වැඩි විය යුතුයි ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒත් එක්කම පහුගිය දිනවල අවස්ථාවාදී දේශපාලන තීන්දුව ගත්ත පුද්ගලයෝ මෙතන ඉන්න බෑ, ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න බෑ. ඒ හින්දා 30 දිනක කැබිනට් එකක් බවට මේ කැබිනට් එක පත් වෙන්න ඕනේ කියලා ඊයේ රාත්‍රියේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයෙන් එන අදහස් දැක්වුවා. අපිල විරාජ් කාර්යව සම එක්සත් ජාතික පක්ෂයේ මහලේ සම්තුමා පිටරාවස්ථාවක සඳහන් කළ යම් ආකාරයකින් තමන්ට මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය වැඩි කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවට බාලේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන් කියලා එතනම ඔව් අදහස් කරේ නැහැ. කැබිනට් මණ්ඩලය වැඩි වෙනවා කියලා 30ක් විය යුතුයි. නමුත් එහෙම වෙනවා නම් 30ට වැඩි වෙනවා නම් ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් කියලා සඳහන් කළා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ නැවතත් රවි කරුණානායක මන්ත්‍රීතුමාට මුදල් අමාත්‍ය ධුරය ලබා දෙවිද කියන සැකයක් තියෙනවා. බොහෝ දුරට ඔහු මුදල් අමාත්‍ය ධුරය ලබා ගනිමින් වැනි විශ්වාසයක් තියෙනවා. ඊයේ දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අග්‍රාමාත්‍යම අධිවරු දීමෙන් පස්සෙත් මාධ්‍ය පිළිබඳ ප්‍රශ්න කරා මූට ඍජු උත්තරයක් ලබා දුන්නේ නැහැ. ඒත් එක්කම ඇතැම් වෙබ් අඩවි කිහිපයක වාර්තා වෙනවා. අපි දැක්ක සුමන්තිර මන්ත්‍රීවරයාට දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් ඔහුට විදේශ අමාත්‍ය ධුරය ලබා දෙන්න කියලා යම් ආරාධනාවක් තියෙනවා කියලා. නමුත් දෙමළ ජාතික සංධානයේ පක්ෂයක් විදිහට තීරණය කරලා නැහැ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා කියලා. ඔවුනුත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවට අත්සන් කළත් එතරදි සඳහන් කළේ මේ පුද්ගලයෙකුට රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම නෙමෙයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ පෙරහිව තමයි තුමන් ලක්සන් කළේ කියලා යනු TN එක ආණ්ඩුවට කියලා කියලා කොහෙවත් මේ වෙනක සඳහන් කරලා නැහැ. ඒ අතරේ තමයි සුමන්තිරන් මන්ත්‍රීවට විදේශ කටයුතු කරන ධුරය ලබා දෙන්න යනවා වගේ කාරණා වාර්තා වෙන්නේ. ඒකම ජනාධිපතිතුමා යටතේ පොලිසිය තබා ගන්න උත්සාහ කරනවා කියලා තව ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. නමුත් එය මොනෝතින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් ත්‍රිවිධ හමුදාව සහ මහවැලි අමාත්‍යංශය වැනි අමාත්‍යංශ කිහිපයක් පමණයි ජනාධිපතිතුමාට දාන දෙන ව්‍යවස්ථාවට අනුව රඳවා ගත හැකි. ඊට එහා දිල්ල පොලිසිය රඳවා ගැනීමේ හැකියාවක් නැහැ. මොනෝතින් ආයමත් ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිද්ධ වේවි. ඒ හරහා ඒ මොනෝතින් යම් තීන්දුවක් ගන්න වේවි කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කිසිවක් මිල කාරණා නෙමෙයි. මේ සියල්ල මත පදනම් වෙලා ඉදිරි පැය 48 තුල කොහොම වුණත් කැබිනට් මණ්ඩලයේ බිරින් දෙන්න නියමිත බව තමයි වාර්තා වෙන්නේ.
ඇතිවුණු මේ දේශපාලනික වෙනස නව අගමැතිවරයෙකු පත්කිරීම, පත්වෙලා හිටපු අගමැතිවරයා ඉවත්වීම, එතකොට නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමේ කර්තව්‍ය අද හෝ හෙට සිද්ධ වෙන්න නිමිතයි. මේ වගේ වකවානුවක් තුළ ලංකාවේ ප්‍රධාන දේශපාලනික පක්ෂ කොයි වගේ මතයකද සිටින, ඔවුන්ගේ ආකල්ප සහ අභිමතාර්ථ මොනවද කියන කාරණාව මම වෙන්වෙන්ව මීළඟට විමසන්නට කැමති. මුලින්ම පටන් ගනිමු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඔවුන්ගේ අදහස් සහ ක්‍රියාකලාපේ කොහොමද මේ ඇතිවුණු දේශපාලනික වෙනස සහ මේ පත්වන්නට යන නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්?
විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වෙනවා කියලා එක පැත්තකින් සාකච්ඡාවක් තියෙනවා. අනෙක් පැත්තෙන් උත්සාහ කරන්නේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගැනීමට. ඒකට හේතුව තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ජාතික ආණ්ඩුවට එකඟ නොවන නිසා, හවුල් නොවන නිසා, ඔවුන් කණ්ඩායමක් විදිහට විපක්ෂයේ වාඩි වෙන නිසා, එතන බහුතරය තිබෙන්නේ ඔවුන් සතුව නිසා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට විපක්ෂයේ බහුතරය පෙන්නලා විපක්ෂ නායක ධුරය තමන්ට ලබා ගන්න තියෙන උත්සාහය. දෙවන කාරණේ තමයි දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරන්න කියන යෝජනාවට අත්සන්ත වීම හා තවදුරටත් ඔවුන් කටයුතු කරන්නේ විපක්ෂයේද කියන චෝදනාව එල්ල කරමින් ඔවුන් උත්සාහ කරනවා විපක්ෂ නායක ධුරය ලබා ගන්න. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ක්‍රම ලබා ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඔබ දන්නවා අවසාන වශයෙන් ඒ කටයුත්ත කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. ඒ අවස්ථාවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඒක පැත්තක්. අනෙක් පැත්තෙන් තවත් කීප දෙනෙක් විශේෂයෙන් දුමින්ද දිසානායක, ලතන් තලගියවන්න, වීර කුමාර දිසානායක, මහින්ද සමරසිංහ කියන මන්ත්‍රීවරුන් යම් ආකාරයෙන් ආණ්ඩුවට එක්වන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජිත් විජයමුණි දෙසොයිසා, අංගජන් රාමනාදන්, සයිස මුස්තාෆා, ලක්ෂ්මන් සෙනවිරත්න කියන මන්ත්‍රීවරුන්ගේ නමුත් ඒ අතර තියෙනවා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔහුත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වය සමග එකතු වෙවිද කියන සාකච්ඡාවක් තියෙනවා. කොමනතර දන්නවා පහුගිය ආණ්ඩුව ජාතික ආණ්ඩුව නියෝජනය කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මන්ත්‍රීවරු 23 දෙනෙක් ඔවුන්ට කණ්ඩායමක් විදිහට එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න එපායි කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිනවා. ඒ කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ඕන මන්ත්‍රීවරයෙකුට එක්සත් ජාතික පෙරමුණ පිහිටවන අලුත් ආණ්ඩුවට එක් වෙලා කටයුතු කරන්න නිදහස තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරා කියලා ප්‍රකාශ වෙනවා. එහෙම ආණ්ඩුවට එකතු වෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කියලා වාර්තා වෙනවා. කොමනත් එක්සත් ජාතික පෙරමුණත් එක්ක එකතු වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල් ආණ්ඩුවක් පිටවන්න කටයුතු කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. පසුගිය 15 වෙනිදා තීරණ සාකච්ඡාවේදී තමයි මේ තීරණ අරගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔවුන් යම් ප්‍රමාණයක් එකතු වුණත් ස්වාධීනව තනිකරි මන්ත්‍රීවරුන් විදිහට ආණ්ඩුව සමග එකතු වෙයි කියලා තමයි දැනට තොරතුරු ලැබෙමින් තියෙන්නේ.
ඔව්, එතකොට එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඔවුන්ගේ ක්‍රියාකලාප සහ මතවාද කොහොමද මේ ඇති වුණු පෙරලිය සහ ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යාමේ කාර්යතාවය සම්බන්ධයෙන්?
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් නම් වාර්තා වෙන්නේ ඔවුන් පක්ෂයක් විදිහට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම විදිහට කියලා එහෙම ආවත් බාරගන්නේ. ඔවුන්ට තව 7-8 දෙනෙකුට ඔවුන්ගේ කණ්ඩායම ඇතුළේ ඉඳී තියෙනවා. ඒ ස්වාධීනව තනි මන්ත්‍රීවරු විදිහට ඇවිල්ලා තමයි ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් කියලා එක්සත් ජාතික පක්ෂයෙන් සමහන් කරනවා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලයේ 30කට සීමා කිරීමේ උත්සාහයක තමයි ඔවුන් ඉන්නේ. ඒ මොනෝතින් උපරිමව නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු ඔක්කොම 70 දෙනෙක් පමණයි පත් කරගන්න තියෙන්නේ. ඉතින් රණවිත මිතුල මහත්මයාට සහාය පරකරලම 117 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. ඉතින් 14ක් දෙමළ ජාතික සන්ධානය. තවත් එහෙම වුණොතින් කිහිප දෙනෙකුට තනතුරු අහිමි වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒවත් එක්ක ඔවුන් යම් ගැටලුවකට පත් වේවි, මුහුණ දේවි. අපි දකිනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා මේ තනතුරු බෙදා ගැනීමේදී යම් බෙහෙදයක් ඛණ්ඩනයක් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කියලා. කොමනවත් එක්සත් ජාතික පක්ෂයත් අපිට පේන්න උත්සාහ කරනවා. කැබිනට් අමාත්‍යවරුන් 30ක් සහ සමස්ත අමාත්‍ය මණ්ඩලයේ 70ක සීමාවය පවත්වා ගන්න. ඉතින් මේ යම් ආකාරයකින් කරගන්න බැරි වුණොතින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නහ තීරණයක් ගන්න උන්ට සිද්ධ වෙන්නේ.
හොඳයි, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාප සහ කල්ප කොහොමද මේ තත්ත්වය පිළිබඳව?
ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රජාසන්තවාදී ප්‍රජාසන්තවාදයට පටහැනි ක්‍රියාමාර්ගයක් තමයි ජනාධිපතිතුමා ගත්තේ. ඒක නිවැරදි කරන්න ඕන කියලා තමයි හිතියා. ඔවුන් පක්ෂයක් විදිහට ජනතාව එකතු කරලා පෙළ ගැස්වලා ඊට එරෙහිව ජන බලය පෙරට ගෙනාවා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ තීන්දුවට යම් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඔවුන් කිව්වේ පාර්ලිමේන්තුව පෙර තිබුණු තත්ත්වයට ආවට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. එහෙම කියන්න හේතුව ප්‍රධාන පක්ෂ ඉදිරිපත් කරොත් එක පක්ෂයක් ඉදිරිපත් කරන යෝජනාවට අනිත් පක්ෂය ඡන්දෙ නොදී ඉඳි. දැන් පාර්ලිමේන්තුව විසිරුවාගෙන නම් 3-2 බලයක් එපැයි. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ කියන යෝජනාවට එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් එකඟ වෙන්න පුළුවන් කියලා අදහස ඔවුන් ළඟ තිබුණා. නමුත් එය දැන් පියවර කිහිපයක් පස්සට ගිහිල්ලා තියෙන බවක් පේන්න තියෙනවා. රටින්දින් පස්සේ පන්රු කුමාර ජසනාක මන්ත්‍රීතුමා මාධ්‍ය හමුවේදී කිව්වේ මුලින්ම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේ කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. මේ කටයුතු සිද්ධ වුණේ විධායක ජනාධිපති ධුරයත් එක්ක. ඔවුන් විසුවෙන් සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුණා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඒ යෝජනාව නැවත සක්‍රිය කිරීමේ බලාපොරොත්තුවක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවට ඔවුන් එකඟ වෙනවා කියන කාරණය දැන් සඳහන් කරන්නේ.
ඔව්, ඔවුන් මේ යෝජනාව ගෙනෙන දිනවකවානුවක් පිළිබඳව සඳහන් කිරීමක් කළා තියෙනවද මනෝජ්?
එහෙම සඳහන් කරලා නැහැ. පැහැදිලිවම ඔවුන් කියන්නේ ව්‍යවස්ථා විරෝධී කටයුතු නීතිමය ක්‍රියාමාර්ග අරගෙන විශේෂ සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරලා ඒකේ තීන්දුවක් ලබාගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සභාවේ මේ යෝජනාව ගෙනවා කියලා තමයි ඔවුන් යන පිළිවෙල අනුව ඔවුන් කියන්නේ.
හොඳයි, TNA පක්ෂයේ අදහස් සහ ක්‍රියාකලාප පිළිබඳව දැනගන්න කැමති. TNA එක ද්‍රවිඩ ජාතික සන්ධානයේ මේ වෙනකොට තීරණාත්මක පක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ, දේශපාලන ක්ෂේත්‍රය තුළ. ඔවුන්ගේ අදහස් මොනවද මනෝජ්? විශේෂයෙන්ම විපක්ෂ නායක ධුරය සම්බන්ධෙනුත් මේ වෙනකොට කතා බහක් ඇති වෙලා තියෙන නිසා ඔවුන්ගේ අදහසුත් දැනගැනීම වටිනවා.
යම් ආකාරයෙන් විපක්ෂ නායක ධුරය අත්හරින්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සූදානම් කියනවා කියලා තොරතුරු වාර්තා වුණා. ගෙන පාර්ලිමේන්තුව රැස්වලා ඉදිරි සතියක් වගේ කාලයක් ඇතුළත ප්‍රායෝගිකවම මේ කාරණා අපිට දැනගන්න පුළුවන්කම ලැබේවි. ඊට හා මතවාද සහ අදහස් එක්ක ගැටෙමින් ඉන්නේ අපි මේ කාලේ. ඔවුන් පක්ෂයක් විදිහට තනතුරු ලබා ගන්න සූදානමක් නැහැ කියලා මුලින් සඳහන් කළා. ඒ අතර වකවානුවේ තමයි මේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයාට යම් අමාත්‍ය ධුරයක් ලබා දීමේ සූදානමක් තියෙනවා කියලා සඳහන් කරන්නේ. කොමනක් පක්ෂයක් විදිහට ඔවුන් මෙහෙම තනතුරු ලබා ගන්න සූදානමක් ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. ඔවුන්ට චෝදනාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂයත් එක්ක යම් ගිවිසුමක් තියෙනවා. ඒක රටට අහිත කර ගිවිසුමක් කියලා සම්බන්ධ මන්ත්‍රීවරයා ඒකට ප්‍රතිචාර දක්වමින් එහෙම ලිඛිත ගිවිසුම් නැහැ. අවබෝධයෙන් වැඩ කරන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව දෙමළ ජාතික සංධානය ඔවුන්ගේ කාර්යය මෙහිදී සක්‍රිය විශ්ත කරා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සමග එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කර ගැනීම කියන කාරණයේදී එක්සත් ජාතික පක්ෂ බහුතරය පෙන්වෙත් ඔවුන් 14 දෙනාගේ අත්සන් මතින් එහිඳා ඒ වෙලාවේ ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබා දුන්නා. එතනින් මෙහාට දැනට ඔවුන් ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශයක් කරලා නැහැ බිදුක්ෂේ.
ඔව් මම මෙතනදී තව ටිකක් වැඩිපුර තොරතුරු දැනගන්න කැමති. දැන් හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් බලයට ගැනීම සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ ඔහුට වැඩි විශ්වාසයක් පවතින බවට යම් අත්සන් ලබා ගැනීමේදීත් එවැගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යන්න ප්‍රකාශ කිරීම සඳහා ඒ අත්සන් ලබා ගැනීමේදී TNA එක්සත් ජාතික පක්ෂයට ඍජුවම සහයෝගය දැක්වුවා. එතනදී ලිඛිතව නොවුනත් වාචිකව යම් යම් අදහස් හුවමාරු කර ගැනීම සහ එකඟතාවලට ඇති වෙලා යොමු වෙලා තියෙනවා කියලත් අපිට ආරංචියක් ලැබුණා. දෙමළ ජාතික සංධානයේ එතෙක් මෙතෙක් ඔවුන් දිගින් දිගටම කියමින් සිටින ඔවුන්ගේ මේ ඉල්ලීම් සම්බන්ධව ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද ඔවුන් ඉල්ලලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්?
දැන් එක්සත් ජාතික පෙරමුණත් දෙමළ ජාතික සංධානයත් අතර යම් රහස් ගිවිසුමක් තියෙනවා. ඒකේ කොන්දේසි කීපයක් තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ අපාබේවර්ධන මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබුණු ඡන්ද විමසීමේ දෙමළ ජාතික සංධානයේ රයන් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය පළ කළේ මේ කොන්දේසි අනුව කියලා ඔහු සඳහන් කළා. ඒ අනුව පෙබරවාරි මාසයේ වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමේ මූලික පියවර අරගෙන යුද්ධ කාලයේ චෝදනා එල්ල කරන්න උත්සාහගත් හමුදා නිලධාරීන්ට ඒ චෝදනා ඉදිරිපත් කරලා උතුරු නැගෙනහිර එකතු කිරීම වගේ කොන්දේසි වලට ඔවුන් එකඟ වෙලා තියෙනවා කියලා ලක්ෂ්මණ යපා මන්ත්‍රීවරයා සඳහන් කළා. කොමුණත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අපි දැක්කා මරික්කාර මන්ත්‍රීතුමා මේ රහස් කිවිසුමක් තියෙනවා කියලා කියපු කාරණයම ජාතිවාදී අවුලවාලීමේ කුමන්ත්‍රණයක් කියලා ඒ ගැන සොයා බලන්න කියලා පොලිස් ප්‍රතිමාට පැමිණිල්ලකුත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදිහටත් ඔවුන් විශේෂ නිවේදනයක් වෙනකුත් කළා. ඔවුන් කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ව්‍යවස්ථාව නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව මාතෘභූමියේ මේ අරගලය හමුවේ වියුරු වැටිච්ච කණ්ඩායම් මේ විදිහට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයත් නිවැරදි ජාතික සංධානයත් අතර අත්සන් කරපු ගිවිසුමක් කියන කාරණයක් සඳහන් කරලා තියෙනවා. එහෙම ලේඛනයක් දැම්මුත් ඒක කූට ලේඛන සකස් කිරීමක්. ඒ අනුව මේ පාර්ශ්ව දෙක එහෙම ගිවිසුමකට කිසිම ගිවිසුමකට එළඹිලා නැහැ. පක්ෂ දෙකේ කණ්ඩායම් දෙකේ නායකයන්ගේ අත්සන් ව්‍යාජ විදිහට යොදලා මේ වගේ කූට ලේඛන සකස් කරලා ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න කටයුතු කරෝතින් නීතිය විතරක් නෙමෙයි සදාචාරයක් උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒ හින්දා ඊට රේව ක්‍රියාමාර්ග ගන්නවා කියලා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නිවේදනයක් මගින්ම සඳහන් කරලා තිබුණා.
හොඳයි, සාකච්ඡාව අවසන් කරන්නට මම දැනගන්නට කැමතියි ශ්‍රී ලංකාවේ මේ පසුගිය මාසෙකමාරක වගේ කාලයක් තුරදී ඇතුණු දේශපාලනික විපර්යාස පිළිබඳව අන්තර්ජාතික ප්‍රතිචාර මොන වගේද ලැබෙමින් පවතින්නේ කියලා. අපි දුටුවා මේ විපර්යාස ඇතුණු කාල සීමාව තුරදී අන්තර්ජාතිකව විශේෂිත අවධානයක් ශ්‍රී ලංකාව වෙත යොමු වෙලා තියෙනවග විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල්, යුරෝපා සංගමයට ආයත් රටවල් විශාල වශයෙන් ශ්‍රී ලංකාව දෙස බලාගෙන හිටියා. මේ ඇතිවන විපර්යාසය පිළිබඳව නොයෙකුත් අදහස්, මත විමසීම්, ප්‍රකාශ, නිල නිවේදන නිකුත් කළා. දැන් මේක සමතේකට පත්වෙන තත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ නව අගමැතිවරයාගේ පත්වීමත් සමග. දැන් මේ පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය කොයි මගේ මට්ටමකද තියෙන්නේ?
ඊයේ දින වෙන විට දිල්ලුක්ෂී ඉන්දියාව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශය ඔවුන් කියන්නේ ලංකාවේ ඇති වෙලා තිබුණු මේ දේශපාලන අර්බුදය විසඳ ගන්න කටයුතු කිරීම ඉන්දියාව පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ තියෙන සියලු දේශපාලන පක්ෂ මේ ප්‍රශ්නයේදී පෙන්නුම් කරපු පරිණත භාවය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල දිරිමත් භාවය පෙන්නුම් කිරීමක් විදියට ඔවුන් සනාථ කරනවා කියලා. ඒ වගේම ඉස්සරහටත් ලංකාවේ ජනතාවගේ සංවර්ධන කාර්යයන් ඉදිරියට අරගෙන යන්න දෙරටේ මිතුරුකම මේ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා ඉන්දියා විදේශ කාර්යතු අමාත්‍යාංශය නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා.
ඔව්, මේ අසල්වැසියට අමතරව මේ බටහිර බලවතුන්ගෙන් යම් ප්‍රතිචාර ලැබිලා තියෙනවද මේ වෙනකොට?
තාම එහෙම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. අදින් පස්සේ සමහර විට ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර නිවේදන විදිහට නිකුත් වෙන්න පුළුවන්.
හොඳයි, අපි මේ වෙනකන් මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇතුණු දේශපාලනික විපර්යාසය සම්බන්ධයෙන් සිදු කරපු සමාලෝචනයට නිමාවක් තබනවා. අපි සූතිවන්ත වෙනවා සවිස්තරාත්මක විග්‍රහයට එකතු වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් ෘතියාවලට. කොහොම සූති, ලබන සතියේ තවත් අලුත් තොරතුරු අපිට කතා බහ කරන්න තියෙවි මේ නව කැබිනට් මණ්ඩලයේ පත්වීමත් සමග. ඔබේ හමු වීම අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදා සුපුරුදු ලෙසින්. එතෙක් ඔබට ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් බොහොම සුදුසු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
Hear more stories in your language by visiting sbs.com.au.